SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝපරාතත්විත්ති විමසා බැලීම සිදු කරමු. ලෝ වටා අපේ සුපුරුදු විදේශ විත්ති සමාලෝචනය තුළින් අද දවසේදීත් සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රෝටිජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනේ. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි වෙනිසියුලාවෙන් අද දවසේදී කතාව ආරම්භ කරමු. දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන වෙනිසියුලාවේ මේ වෙනකොට උණුසුම්කාරී වාතාවරණයක් ඇතිලා තියෙනවා. පවතින රජයේ පෙරලා දැමීමේ උත්සාහයක් තියෙනවා. ඒ සඳහා ඇමරිකාවේ යම් කිසි මැදිහත්වීමක් තියෙනවාදෝ කියලා. මොකද වෙනිසියුලාවේ වත්මන් ජනාධිපති නිකලස් මදුරෝ මේ චෝදනාව ඇමරිකාවට එල්ල කර හිටිනවා. මේ ගෙවිලගේ සතියේදී වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට හෙලිකොප්ටරයක් මගින් එල්ල වුණු මේ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් නිසා. මේ ප්‍රහාරය මේ කුමන්ත්‍රණයක් කියලාත් රජයේ පෙරලා දැමීමේ කුමන්ත්‍රණයක් කියලා වාර්තා වෙනවා. මේ සිදුවීම ඇත්ත ටිකක් අපි පැහැදිලි කරගනිමු. අමල්, වෙනිසියුලාවේ ඇත්තටම මේ සිදුවුනේ කුමන්ත්‍රණයක්ද? මොකක්ද මෙහිදී සිදුවුණු ක්‍රියාදාමය? ජනාධිපති නිකොලස් මදුරෝගේ තත්වය අස්ථාවරයිද? මේ සම්බන්ධයෙන් මොනවද අපිට දැනගන්න තියෙන්නේ?
ඔව් දිලෘක්ෂි, ඇත්තටම වෙනිසුවේලාවේ දැන් පසුගිය මාස කිහිපය තුළදීම දිනපතාම වාගේ රජයට විරුද්ධව නොයෙකුත් තැන්වල උද්ඝෝෂණ ඒ වගේම කැරලි කෝලාහල රට පුරාම පැවත තියෙනවා. මේ වෙනකොට 70%කට අධික පිරිසක් මේ වාගේ පොලිසියත් එක්ක තිබිච්ච ගැටීම්වලදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මේකේ උච්චත අවස්ථාවක් හැටියට තමයි අපි දැක්කේ මේ පහුගිය සතියේ මේ අර්බුදයේ අලුත්ම තලයකට උස්සලා තියලා හෙලිකොප්ටරයක් මගින් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රහාරයක් එල්ල කළා. එතනදී ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල කරපු ග්‍රෙනේඩ් දෙකකින් එක ග්‍රෙනේඩ් බෝම්බයක් උපුරලා ගියා, අනිත් එක පිපුරුනේ නැහැයි කියලා වාර්තා වුණේ. ඒ එකම ඒ හෙලිකොප්ටර් යානයේ ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දිශාවට සුළු අවි වලින් වෙඩි තැබීමකුත් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රහාරෙන් කිසි කෙනෙකුට හානියක් නොවුණට මේක ඇත්තටම මේ මාස ගාණක් තිස්සේ වෙනිසුවේලාවේ තියෙන ඒ රාජ්‍ය විරෝධී ව්‍යාපාරේ අලුත්ම සංදිස්ථානයක් හැටියට තමයි හඳුන්වලා තිබුණේ. මොකද මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් ඔහුගේ සමාජ ජාල හරහා ඔහු ප්‍රකාශ කළ තිබුණා ඔහු පොලිසිය නිලධාරියෙක්. ඔහු පොලිසිය හෙලිකොප්ටර් එකක් බලෙන් පැහැරගෙන මේ ප්‍රහාරයට සම්බන්ධ වුණයි කියලා. ඉතින් ඔහු කියා සිටින්නේ ඔහු නිකොලස් මදුරා ජනාධිපතිවරයාට විරුද්ධව ජනාධිපතිවරයා බලෙන් පහ කිරීමේ කටයුත්තට සහාය දැක්වීමට මේ වගේ පියවරක් ගත්තයි කියලා. ඉතින් ඔහු අත්අඩංගුවට අරගෙන නැහැ. නමුත් මේ කාරණාව මුල් කරගෙන මේ වෙනකොට නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා තවත් නීති තද කරමින් විපක්ෂයේ ක්‍රියාකාරී අත්අඩංගුවට ගැනීමට වගේ දේවල් මේ වෙනකොට උත්සන්න කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ තවත් රට අස්ථාවරභාවයට පත් වෙලා මේ වෙනකොට ජනතාවට එදිනෙදා තමන්ගේ කෑමබීම අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීමටත් අපහසු තත්වයකට පත් වෙලා රට බොහෝමත්ම අස්ථාවරභාවයකට පත් වෙලා තියෙනවා.
අමල්, එතකොට අපි කෙටියෙන් මෙහිදී මේ කතා බහ කරමුද? දැන් නිකොලස් මදුරෝ දැන් වෙනිසුවේලාවේ ජනාධිපතිවරයා චෝදනා කරනවා මේකට ඇමරිකාවේ මැදිහත්වීමකුත් තියෙනු කියලා. ඇයි ඔහු ඒ ආකාරයේ ප්‍රකාශයක් කරන්නේ?
මෙතන දිලෘක්ෂි, හ්‍යුගෝ චාවෙස් ජනාධිපතිවරයාගේ අභාවයෙන් පස්සේ නිකොලස් මදුරෝ බලයට ඇවිල්ලා ඔහු ඒ විදිහටම වාමාංශික ස්වරූපයකින් තමයි රට ඉදිරියට ගෙන යන්නට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී වෙනිසුවේලාව හැමතිස්සෙම අතරම මේ පහුගිය දශකයේදී වගේ ඇමරිකාවට විරුද්ධ ස්ථාවරයක් අරගෙන තිබුණා. මොකද ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ වෙම නැත්නම් දේශපාලන ප්‍රතිපත්ති වලට විරුද්ධව තමයි වෙනිසුවේලාව කටයුතු කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදීත් නිකොලස් මදුරෝ උත්සාහ කරන්නේ ඔහුට මේ මුහුණ පානට වෙලා තියෙන ආර්ථික දුෂ්කරතා සියල්ලම ඇමරිකාවේ වැරද්ද. ඔහු කියා සිටින්නේ මේ අවස්ථාව වෙනකොට මේක ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකොලස් මදුරෝට විරුද්ධව ගෙන යන කුමන්ත්‍රණක මේක ප්‍රතිඵලයක්ය. ඉතින් මේ විදිහට තමයි නිකොලස් මදුරෝ ඇමරිකානු විරෝධය තමන්ගේ පාක්ෂිකයන් ශක්තිමත් කර ගැනීමට පාක්ෂිකයන්ගේ සහාය ලබා ගැනීමට උපාවිච්චි කළ තියෙන්නේ.
අපි එහෙමනම් ඇමරිකාව දිහාටත් අවධානය යොමු කරමු. කාරණා දෙකක් නිසා ඇමරිකාව කෙරෙහි මේ සතියේ විශේෂ අවධානයක් යොමුණා. ඉන් පළවෙනි කාරණාව තමයි ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දුන් එක්තරා පොරොන්දුවක්. කලින් ජනාධිපති බැරක් ඔබාමා විසින් හඳුන්වා දුන්න ඔබාමා කියා කියන මේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමය අහෝසි කළා, අලුත් ක්‍රමයක් ගෙනේනවා කියලා තමයි ඔහු කිව්වේ. නමුත් ඔහුට මේ ඡන්ද පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි තත්වයක් මේ වෙනකොට උද්ගත වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා. සෙනෙට් එකේ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ සමාජිකයන් මේකට අනුකූලතාව නොදැක්වීම නිසා. මොකක්ද මේ කාරණාවට හේතු වෙලා තියෙන්නේ?
දිල්ලක්ෂි මෙතන ඇත්තටම ඔබ කිව්වා වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් ඉෂ්ට කිරීමට ඔබාමා කියා කියලා එහෙම නැත්නම් රටේ ජනතාවට සියලුම දෙනාට ඒ ලබා දුන්න සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය ඒක අහෝසි කරලා ඒ වෙනුවට අලුත් වැඩපිළිවෙලක් තමයි ඔහු යෝජනා කරේ. මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මේක අසාධාරණ රක්ෂණ ක්‍රමයක්. මොකද මධ්‍යම පන්තිකයන්ට තමන්ගේ සෞඛ්‍ය රක්ෂණ වෙනුවෙන් වැඩි වාරික මුදලක් ගෙවන්නට සිද්ධ වෙනවා. ඒක අසාධාරණයි කියලා තමයි ඔහු අලුත් ක්‍රමයක් හඳුන්වා දෙන්න කටයුතු කළේ. නමුත් දැන් ඔහුගේ පක්ෂයේම අති බහුතරයක් ඔහුට මේ අවස්ථාවේදී සෙනෙට් සභාවට මේ යෝජනාව ගේන්නවත් ඉඩකඩ ලබා දුන්නේ නැහැ. මොකද මේ සෙනෙට් සභාවට මේක ගේන්න සභිකයන් 50 දෙනෙකුගේ ඡන්දය අවශ්‍යව තිබුණා. නමුත් 50%ක්වත් ඔහුට ලබා ගන්න බැරි වෙලා ඔහුට සිද්ධ වුණා මේක නැවත අකුල ගන්න. ඉතින් දැනට ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරන අලුත් රක්ෂණ ක්‍රමය අනුව රටේ දැනට සෞඛ්‍ය රක්ෂණය ලබන අයගෙන් මිලියන 22කට මේ රක්ෂණය අහිමි වීමේ අවදානමක් තියෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉදිරි මැතිවරණ දිහා බලාගෙන සෙනෙට් සභිකයන් තමන්ගේ ජනාධිපතිවරයා මොනවා කිව්වත් ඔවුන් මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන්නේ නැහැ ඔබාමා විසින් හඳුන්වා දුන්න රක්ෂණ ක්‍රමය වෙනස් කරන්න. ඔබාමාගේ රක්ෂණ ක්‍රමයේ නොයෙකුත් දුර්වලතා තියෙනවා, ඒකේ අඩුපාඩු තියෙනවා. නමුත් ඒක වෙනුවට යෝජනා කරපු දෙය ඊට වඩා බරපතල ලෙස ජනතාවට පීඩාවට පත් වෙනවයි කියන ඒ ස්ථාවරය මත මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇත්තට ඒක ඇමරිකාවේ සෙනෙට් සභාවේ ලොකු පරාජයක් බවට මේක දැන් පත් වෙලා තියෙනවා.
ලෝකයේ ප්‍රධානම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් දෙක ඇමරිකාව සහ ඉන්දියාවේ රාජ්‍ය නායකයන් දෙදෙනා හමු වුණා මේ පසුගිය ගෙවිලා ගිය සතියේ. මේකත් විශේෂිත කාරණාවක් බවට පත් වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ නරේන්ද්‍ර මෝඩිගේ හමුවීම. මොකක්ද මේකේ ප්‍රතිඵල විදිහට එළියට ආව යම?
ඔව් දිලුක්ෂි, ඇත්තටම මෙතන බලාපොරොත්තු වෙන්නේ නරේන්ද්‍ර මෝඩි මීට කලින් අවස්ථාවේදී ඔබාමා පාලනය යටතේ ඔබාමා ජනාධිපතිවරයා සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගෙන ඉන්දියාව සහ ඇමරිකාව යුදමය සහ අනෙකුත් රාජතාන්ත්‍රික කටයුතු වලින් ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක් ඇති රටවල් දෙකක් බවට පත් වුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ආවට පස්සේ මේ සම්බන්ධතාවය කොයි විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන සැකය මතුවුණා. මොකද ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරපු ඇමරිකා ෆස්ට් කියන එහෙම නැත්නම් ඇමරිකාවේ නිෂ්පාදනය කිරීම සහ ඇමරිකාවේ රස්සාවල් අහිමි වීමට විරුද්ධව ඔහු ගෙන ආපු වැඩපිළිවෙල නිසා ඇත්තටම ඉන්දියාවේ පුරවැසියන්ට මේක පාඩුවක් වුණා. විශේෂයෙන්ම පරිගණක සහ ඒ පරිගණක මෘදුකාංග දියුණු කරන එහෙම නැත්නම් ඒවා නිෂ්පාදනය කරන ඉංජිනේරුවන්ට ඇමරිකාවට ඒ රස්සාවල් කරන්න ඒ ලබා දෙන වීසාවල අපි දැක්කා විශාල කප්පාදුවක් පහුගිය මාස කීපෙදී. ඉතින් මෙවැනි වටපිටාවක් තුළ තමයි මෝඩි අග්‍රාමාත්‍යවරයා ඇමරිකාවේ මේ සංචාරය කරන්නේ. සුවිශේෂී දෙයක් මේ සංචාරයෙන් පස්සේ ප්‍රකාශයට පත් නොවුණත් ඇමරිකාව එකඟ වෙලා තියෙනවා ඉන්දියාවට ලබා දෙන්න එයාක්‍රාෆ්ට් කැරියර් එකක්, ලොකු මේ නෞකාවක් ඩොලර් මිලියන 366ක් විතර වටින ට්‍රාන්ස්පෝර්ට් කැරියර් එකක් ඉන්දියාවට ලබා දෙන්න උන් තීන්දුව කළා තියෙනවා. ඒකම තවත් සුවිශේෂ කාරණාවක් වෙලා තියෙන්නේ ඉන්දියාවට අවශ්‍ය මේ ඩ්‍රෝන්ස්. එහෙම නැත්නම් අද අපි දන්නවා ඉරාකයේ ඒ වගේම සිරියාවේ වගේ රටවල් වල ඇමරිකාව ඉතාමත්ම සාර්ථකව තමන්ගේ මේ ඩ්‍රෝන්, ඒ කියන්නේ ගුවන් නියමුවන් නැතිව අහසින් ගිහිල්ලා ඒ බෝම්බ හෙලන ඩ්‍රෝන් යාන උන් පාවිච්චි කරනවා. එවැනි ඩ්‍රෝන් යාන 20ක් ඉන්දියාවට ලබා දීමටත් එකඟතාවය පළ කළා කියලා මෙතන වාර්තා වෙනවා. ඉතින් ඒක ඇත්තටම දකුණු ආසියාවේ බලතුලනයට ලොකු වෙනසක් කරන්න පුළුවන් කාරණාවක්. ඉතින් ඒ පැත්තෙන් බලපුවාම මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය ඇමරිකාවේ පැත්තෙන් ඉතාමත්ම සාර්ථක එකක් හැටියට දකින්න පුළුවන්.
දැන් ඔය ඉන්දියාවයි පාකිස්තානය අතර තියෙන අර්බුදකාරී වාතාවරණයට මේ ඉන්දියාව මේක මේ වාසිදායක තත්වයක් විදිහට ප්‍රයෝගී කරගැනීමේ හැකියාවකුත් තියෙනවා නේද?
ඔව් දිලක්ෂ, මොකද අනිවාර්යයෙන්ම දැන් පාකිස්තානයේ හරහා පාකිස්තානයෙන් ඉන්දියාවේ දේශ සීමාව පහු කරගෙන ඇවිල්ලා ත්‍රස්තවාදී කටයුතු කරනවායි කියලා ඉන්දියාව දිගින් දිගටම චෝදනා එල්ල කරනවා. ඒකම ඇමරිකාවත් පාකිස්තානයට එක්තරා විදිහකට චෝදනාවක් කරනවා. ඇෆ්ගනිස්තානයේ ඒ ඇති වෙලා තියෙන ත්‍රස්ත කටයුතු වලට පාකිස්තානය වක්‍රව හෝ සහාය දක්වනවා. ඒක ඉතින් මේ අවස්ථාවේදී ඇමරිකාව ඉන්දියාවට තවත් කිට්ටු වීම පමණක් නෙමෙයි ඉන්දියාවේ යුද ශක්තිය ඉහළ දැමීම දකුණු ආසියාවේ ඉන්දියා පාකිස්තාන් ඒ බලතුලනයට ලොකු බලපෑමක් කරන කාරණාවක් වෙනවා.
හොඳයි, දැන් අපි මේ ඊට පස්සේ මේ වෙනකොට ලෝකේ පුරාම මේ සයිබර් ප්‍රහාර පිළිබඳව ඇති වෙලා තියෙන උණුසුම් වාතාවරණය පිළිබඳව කතා බහ කරමු. අපිට මේ වෙනකොට වාර්තා වෙනවා මේ පසුගිය මේ මාසයේදී යුරෝපයට එළුණ WannaCry කියන මේ කප්පම් ලබා ගැනීමේ වෛරසය වෙනුවට දැන් තවත් වෛරස පැන නැගීමින් පවතිනවා කියලා. මේ වෛරසය යම් කිසි වූ පරිගණක පද්ධතියකට ආක්‍රමණය කළාට පස්සේ ඩොලර් 300ක මුදලක් ගෙවනකම් මේ පරිගණක පද්ධතිය අක්‍රීය නැවතත් ක්‍රියාත්මක වන්නට හැකියාවක් නැහැ කියන තත්වය තමයි මේ වොනක්‍රයි කියන වෛරසය හරහා ඇති වෙලා තිබුණ තත්වය. දැන් අලුත් වෛරස හරහා තවත් වෙනත් තත්ව උද්ගත වන්නට හැකි කියන කාරණාව මේ වෙනකොට පැතිරෙමින් පවතින මේක එක රටකට විතරක් නෙමෙයි ලෝකයේ පුරාම පැතිරෙන ඉතාමත්ම අවදානම්කාරී තත්වයක්. ලෝපුරම් මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු මොනවාද?
ඔව් දිලක්ෂි, ඇත්තට දැන් මේ වෛරසය පාලනය කර ගැනීම සඳහා ඒ අවශ්‍ය මෘදුකාංග මේ වෙනකොටත් ලබා දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා හුඟක් ලෝකේ හුඟක් නගරවලින්. නමුත් අපි දකිනවා ලංකාවට කිට්ටුවත් බැලුවොත් ඉන්දියාවේ මුම්බායි වරායේ නැව් ප්‍රවාහන කටයුතු වලට මේක ලොකු බලපෑමක් වෙලා තියෙනවා. මොකද මේ මර්ස්ක් කියන ආයතනේ ඔවුන්ගේ පරිගණක පද්ධතියට මේ ප්‍රහාරය එල්ලවලා ඔවුන්ට ඇත්තට ඉදිරි දින කීපෙදී මේ නැව් හරියාකාරයෙන් මෙහෙවි මේ නැව් වල එන බඩු භාණ්ඩ ගොඩබෑම පිළිබඳ ප්‍රශ්න මතුවලා තියෙනවා කියලා. නමුත් ඔවුන් දැන් මේ වෙනකොට ඒක නිවැරදි කරමින් යනවා. මේ වෙනකොට යුරෝපයේ සහ විශේෂයෙන්ම යුක්‍රේනයේ පටන් ගත්ත ඒ වෛරසය ආසියාවටත් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ආසියාවේ ලොකු සමාගම් වල කම්පියුටර් පද්ධති වලට මේක ප්‍රහාරය ලැබුණයි කියලා. නමුත් ඒක එක්තරා විදිහකට දැන් යන්තම් සමනය කරගෙන තියෙනවා. නමුත් දැන් අපි දැක්ක මාසයකට කලින් ආපු ප්‍රහාරයත් එක්කම මේ අලුත් ප්‍රහාරය. නමුත් මේ අලුත් ප්‍රහාරය ගිය මාසයකට වඩා ඊට වඩා සැර ප්‍රහාරයක් හැටියට හඳුන්වලා තියෙන. ඉතින් මේක තවදුරටත් වීරටත් එන්න පුළුවන් කියන කාරණා අනුතුරු ඇඟවීමත් කරලා තියෙනවා.
ඔව්, මේ සම්බන්ධව මේ ඔස්ට්‍රේලියාවට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි වෙබ් ලිපියක් ආකාරයට තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඔබට පුළුවන් sbs.com.au/sinhalese වෙබ් අඩවියට ගියොතින් මේ වෙබ් ලිපිය හරහා මේ තොරතුරු දැනගන්න. දැන් ඔස්ට්‍රේලියාවට ගෝල්ඩන් අයි කියන වෛරසයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ හෝබාට් නුවර පිහිටි කැඩ්බරි චොක්ලට් කර්මාන්ත ශාලාවේ කටයුතු ඇනහිටලා තියෙනවා මේ ගෙවිලගේ අඟහරුවාද. ඊට අමතරව තවත් ඔස්ට්‍රේලියානු සමාගම් කීපයකට මේ තත්ත්වය බලපාලා තියෙනවා. එනිසා ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ අමාත්‍ය ඩෑන් ටෙහන් මහතා සඳහන් කරලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ යම් නිවසියෙකු එහෙමත් නැත්නම් සමාගමක් මේ වගේ සයිබර් ප්‍රහාරයකට ගොදුරු වෙලා තියෙනවා නම් ඒක වහාම ඔස්ට්‍රේලියන් සයිබර් සිකියුරිටි සෙන්ටර් වෙත දැනුම් දෙන්නට කියලා, ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන්න කියලා. අපි ඊළඟට යමු පාකිස්තානයට. පාකිස්තානයේ ඉතාමත්ම සෝචනීය සිදුවීමක් ඇති වුණා ගෙවිගිය සතියේ, විශේෂයෙන්ම රාමසාන් උපවාස කාලය තුළදී පාකිස්තානයේ ඇති වුණු ඛේදනීය තත්වයක් විදිහට මේක හඳුනන්නට පුළුවන්. තෙල් ප්‍රවාහනය කිරීමෙන් තිබුණු බවුසරයක් පුපුරා යමින් නැති වූ ගින්නෙන් විශාල සංඛ්‍යාවක් මරුමුවට පත් වුණා. මේ සිදුවීමට පාදක වුණු හේතු සහ මේ වෙනකොට මේ සම්බන්ධයෙන් තියෙන තත්වය ගැන අපි කතා බහ කරමු.
දිලක්ෂි, ඇත්තටම මේ තෙල් ප්‍රවාහන කරන මේ බවුසරය කරාචි ඉඳලා ලාහෝර් ගට ගමන් කරනකොට තමයි මේ මහමාර්ගයේදී මේක පෙරලිලා තියෙන්නේ. මහමාර්ගයේ අනතුරකට ලක් වෙලා මේ බවුසරේ පෙරුණත් එක්කම මේ බවුසරේ තිබිලා තියෙනවා තෙල් ලීටර 40,000ක් විතර. ඉතින් ඒ අවට හිටපු පිරිස එක්රොක් වෙලා තියෙනවා මේ බවුසරෙන් ලීක් වෙන, එහෙම නැත්නම් මේ ගලා යන තෙල් එකතු කර ගැනීමට. ඉතින් විශාල පිරිසක් ඒ අවස්ථාවේ ඒ කටයුත්ත කරනකොට තමයි එක පාරට මේ බවුසරේ පුපුරලා ගිහිලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට අපිට දැනගන්න තියෙන විදිහට යටත් පිරිසෙන් 153ක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා, තව පිරිසක් තුවාල ලැබලා තියෙනවා. මෑත ඉතිහාසයේ මේ විදිහට අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙච්ච විශාලම සංඛ්‍යාව හැටියට තමයි පාකිස්තානයේ මේක හඳුන්වලා තියෙන්නේ. ඉතාමත් ඛේදජනක කාරණාවක්. මොකද දුප්පත් ජනතාව අහක යන තෙල් ටික එකතු කරගන්න ගිහිලා තමයි මේ විදිහට
අමල් සූතිවන්ත වෙනවා ලෝපුරාම අලුත් තොරතුරු සමීප කරලීම පිළිබඳව. අපි හැමනම ලබන සතියේ සිකුරාදා හමු වෙමු. ආයිබෝන් ඔබට.
ආයිබෝන් දිලක්ෂි.